Yeah, dear Dhamma friends, we have come to the second question and answer session. So we have received written questions and we will start the session with written questions. Yeah.
Avasarai Swamin Mahansa, there are altogether six questions, a mix of English and Sinhalese. I'll begin with presenting the questions relating to meditation practice. Sitting meditation. The mindfulness delivered in walking meditation helped me greatly to concentrate on the breath within few minutes. Immediately I sit for Dear Bhante, walking meditation. During walking meditation, I start the process with recognizing the left. As soon as the left foot touches the ground, and similarly on the right foot, and continue with the process for about 15 minutes and then change to recognizing the slow walking movement, lifting, moving and placing the left and right foot respectively. I am in a position to maintain mindfulness without allowing the mind to wander to any totally around 30 minutes sitting meditation. The mindfulness achieved in walking meditation helped me greatly to concentrate on the breath within few minutes. Immediately I sit for meditation. First, I concentrate on identifying the in-breath and out-breath separately for about 10 minutes, then progress to identify the characteristics of breath such as longness and shortness, etc. I could remain consciously in sitting meditation around 1 hour and 15 minutes. Please advise me how could I progress further on walking and sitting meditation. Theruvan Saranai.
Yeah, actually it's a matter of expanding this. So you are doing well. So it's a matter of further and further expanding it, enhancing it. Because at the moment you have some amount of understanding. It indicates the information written indicate certain amount of understanding of the practice. So it's a matter of now continuing it and expanding it so that you gain skills, because it takes time. I mean, it is bhavita bahuli kata. So we need to develop, we need to do it repeatedly, then only it becomes available. It becomes sort of our own kind of a skill. So that is where Buddha mentioned Bahavita, Bahulikata, Yanikata, Vattukata, Anuttita, Parichita, Susama, Raddha. So many different terms Buddha use. Bahavita means develop. Bahulikata means doing it repeatedly. Yanikata, make it like your own vehicle so that you can use it as you wish. Vattukata, like it as your own property. It belongs to you. Then Parichita, you have trained on it. Sumaradha, you are again and again started it. So likewise, this is a kind of a training that we need to do repeatedly again and again. So make it as a daily practice. Now you are doing it while at Kalalgoda. So if you are able to gain some amount of mindfulness, some amount of concentration, wisdom while being in Kalalgoda, how to have it while at home? So maybe in the morning you can spend some time. Evening you can spend some time, before sleep you can spend some time. So likewise, you need to recognize what are the ways and means that you can incorporate the practice to your own life. Yeah, okay.
This is Sinhala Swami Nansa. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසර ලැබේවා. ආනාපාන සතිය තුළින් දැන් මම වේදනානුපස්සනාව කරගෙන යමි. වේදනාවත් ස්පර්ශය තුළින් ඇතිවන බව දැනෙන අතර වේදනාව හට ගැනීම සත්වයකු නොකරන බවද එතන මම නොමැති බව පැහැදිලි වෙයි. ඒ සමග ඇතිවන හේතුව මත ක්‍රමයෙන් වේදනාව නැතිවන ආකාරයත් එය අනිත්‍ය දුක්ඛ අනාත්මයට යටත්වන බවත් ප්‍රත්‍යක්ෂ වේ. එක්තැනක හටගත් වේදනාව හා තව තවත් වේදනා මිශ්‍ර වන ආකාරය දැන දැන ප්‍රත්‍යක්ෂ වන අතර අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රකට වන විට සත්වයක නොමැති බවද පැහැදිලි වේ. ඇතැම් විටක අදිෂ්ඨාන කරන විටත් නොකරන විටත් සුළු වේලාවක් සිතුවිලි නොමැතිව භාවනාව කරගෙන යා හැකි අතර සිතුවිලි නැතුව සිටින විට ඉතා සියුම්ව සිතුවිලි පැමිණ ඉවත් වන ආකාරයද දැනුවත් වේ. ඇතැම් විටක වේදනාවද සංඥාවද සංස්කාරද ඒ සමගම විඥානයද හඳුනාගත හැකි අතර සියල්ලම ක්ෂණයකින් නැතිවන බව පෙනේ. සත්ත්ව පුද්ගල සංඥා හීනවන ආකාරයද ප්‍රත්‍යක්ෂ වේ. භාවනාවේ වරදක් ඇද්දයි පැහැදිලි කර දෙන සේක්වා. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණය අවබෝධ වේවා.
කරගෙන යන විදිය හොඳයි. ඒ කියන්නේ දැන් ඇත්තටම අපි ටික ටික කරගෙන යනකොට ඔය වගේ අවබෝධයක් තමාගේ ප්‍රැක්ටිස් එක හරහා තමාගේ භවනාව හරහා එන්න අවශ්‍යයි. දැන් අපිට ඔය වගේ න අහලා තියෙනවා, බලන්න අහලා තියෙනවා, පොත්පත්වල කියවලා තියෙනවා, අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන අපි මොන තරම් අහලා තියෙනවා. නමුත් ඒක නෙමෙයි මෙතනදී විශේෂයෙන් වැදගත් වෙන්නේ. අපි අපේම භවනාව මූලික කරගෙන අපි මේ කටයුත්ත කරගෙන යනවා. කරගෙන යනකොට ඔන්න තේරෙනවා නිකන් මේකේ යථා ස්වභාවයක් තේරෙන්න ගන්න. ඒකයි අර පොතේ තිබිච්ච එකයි මුඛක් තුරට වෙනස් මුඛක් වෙලාවට. පොතේ තියෙන්නේ වෙනත් කෙනෙක්ගේ අත්දැකීමක්. නමුත් ඒක මා විසින් අත්දකිනකොට ඒක අර පොතේ තියෙන විදිහම නෙමෙයි. ඉතින් පොතේ තියෙන විදිහත් නෙමෙයි ඇත්තටම වැදගත් වෙන්නේ මට දැනෙන විදිහ. මම කොහොමද අනිත්‍ය ලක්ෂණය සාක්ෂාත් කරන්නේ? මම කොහොමද දුක්ඛ ලක්ෂණයක් සාක්ෂාත් කරන්නේ? මම කොහොමද අනාත්ම ලක්ෂණයක් සාක්ෂාත් කරන්නේ? ඉතින් එතකොට අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒක ටික ටික දැනෙන්න ඊට පස්සේ ඉතින් අතහැරීම කියන එක මේ ආයි බලෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි, ඒක වෙන දෙයක්. අතහැරීම කියන එක ඒක ඒකෙම අදාළ කොටසක්. ඒ පැකේජ් එකේමයි එන්නේ. ඒ කොටස එනවා නම් ඒක අනිත් කැලලත් එනවම තමයි. ඒකයි බුදුහාමුදුරු කියන්නේ මේ යථාභූත ඥාන දර්ශනං නිබ්බිදත්තාය. මේ යථාභූත ඥාන දර්ශනය නිබ්බිදාව පිණිසමයි. නිර්වේදේ පිණිසමයි, අතහැරීම පිණිසමයි. එතකොට අපි තුල අවබෝධයෙන් නැති තාක් අපි අල්ලනවා. අවබෝධයෙන් නැති තාක් අපි ග්‍රහණය කරනවා, උපාදානය කරනවා, ඔක්කොම අල්ල බදාගෙන තමයි ඉන්නේ. හැබැයි අපි තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ හොඳට ප්‍රකට වෙන්න අපිට ඒවා ටික ටික තේරෙන්න ඒකේ ආනිසංසයක් වශයෙන්, ඒකේ අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙන් අපි අර ග්‍රහණය කරව ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඊළඟට අඩු වෙන්න ඕනේ ඇත්තටම. ඊට පස්සේ දේවල් අල්ලගෙන මේ කෑ ගහපු හැටි, නැත්නම් ඉස්සරහට පැනපු හැටි, කැපිලා පේන්න හදපු හැටි, මගේ කියාගත්ත හැටි, ඒ වගේ දේවල් ටික නිකන් දිය වෙලා යන්න ඕනේ. එතකොට ඉතින් බොහොම සරල ගතියක් තමයි හිතේ මතුවෙන්න අවශ්‍ය. මොකද දේවල් ග්‍රහණය කරාම තමයි දුකක් මතුවෙන්නේ. උපාදානය තුළින් තමයි දුකක් එන්නේ. එතකොට මේ උපාදාන ටික අඩුවෙන්න එහෙනම් අපිට තේරෙන්න ඕනේ දුකේ අඩුවීමක්, වෙහෙස වීමේ අඩුවීමක්, අසහනකාරීත්වයේ අඩුවීමක්, එහෙම නැත්නම් හිතේ තියෙන පීඩාකාරී ගතියේ දුක් දොම්නස් වල අඩුවීමක්. ඉතින් ඒකයි ඉතින් එතකොට මේ රිසල්ට් එකක්. ඒකයිලා ප්‍රතිඵලයක් මේ ආවේ හැබැයි අවබෝධය හරහා. නිකම්ම ආපු ගමනක් නෙමෙයි. ඒක අපි වඩපු මාර්ගයක් තියෙනවා, උවමනාවෙන් කරපු කාර්යයක් තියෙනවා, දිනු කරපු යමක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න යම් සහනශීලී ගතියක් කෙනෙක් අත්දහිනවා. ඉතින් ඒක තමයි ඉස්සරහට තව තව ගන්න තියෙන්නේ. දැන් ඒ විස්තරයේ යම් පාස් දුරකට මේක කියවිලා තියෙනවා. ඉතින් ඒක තව දිනු කරන්න. ඒ දිනු කරන්න හැබැයි මෙතන කියවෙනවා අදිෂ්ඨානයෙන් යුක්තව සිතුවිලි වලින් තොරව ඉන්නවා කියලා. ඒක එච්චර ගැලපෙන්නේ නැහැ මෙතෙන්ට. අපි හිතලා කරන එක එන්නේ අඩුවීමක් තමයි වෙන්නේ. අපි මුලදී අදිෂ්ඨානයෙන් මට සිතුවිලි නොවේවා, මට රාගය පහළ නොවේවා, ද්වේෂය පහළ නොවේවා, එහෙම නිකන් අර වීරෙන් යටපත් කරපු ගතියක් තියෙන්න පුළුවන්. ඒක එක්තරා අන්දමකින් සමත මට්ටමේ එන ක්‍රමයක්. නමුත් විපස්සනාවට යද්දී ඊට වඩා එන දෙයට මුහුණ දෙන ගතියක්. ආවේ රාගය, ඒක දිහා හොඳට තේරුම් ගත්තා, ඒක හිමීට අතහැරලා දැම්මා. ආවේ ද්වේෂය, ඒක දිහා හොඳට තේරුම් ගත්තා, අතහැරලා දැම්මා. මොකද දැන් ඉන්නේ බොහොම හොඳ සතිමත් භාවයක පිහිටලා. ඒ සතිමත් භාවයේ තුල ඔන්න යමක් මතුවෙනවා. රාගයක් මතුවෙනවා. ද්වේෂයක් මතුවෙනවා. ඊර්ෂාවක් මතුවෙනවා. මාන්නයක් මතුවෙනවා. මසුරුකමක් මතුවෙනවා. හැබැයි ඒ ඔක්කොම ආය යනවා හැබැයි. අපි ඒවා අල්ලගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒක මගේ කරගන්න අවශ්‍ය නැහැ. ඒවට ආවේනික මූලධර්මයක් තමයි මේ එන එක ආපහු යන එක. ඒතර මිනේ එන එකක් දකින්නෝ යන එකක් දකින්නෝ. ඒක තමයි චිත්තානුපස්සනාවේදී ධම්මානුපස්සනාවේදී කෙනෙක් ප්‍රගුණ කරන්නේ. හිත දිහා බලනවා. හැබැයි එන්න නොදී අදිෂ්ඨාන කළා නෙමෙයි. කැමති දෙයකට වෙන්න ඉඩ දීලා. දැන් තමන් දිනු කරගත්ත සතිමත් බවක් තියෙනවා. ඒ සතිමත් භාවය මත පිහිටාගෙන ඊට පස්සේ කැමති දෙයකට එන්න කියනවා. බොහොම ලිහිල් ස්වභාවයකින් බලන්නේ. එන්න දීලා බලන්නේ. බයෙන් බලනව නෙමෙයි. එන්න දීලා බලනවා. හැබැයි විශ්වාසයක් තියෙනවා මේවා මට දැන් මේකත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කියලා. එතකොට ඉතින් එයා එනවා, අපි එයා ගැන හොඳට දැනුවත් වෙනවා. හැබැයි ඒකට අහු වෙන්නේ නැහැ. මේක මෙන්න මේ අහවල් එක කියලාත් තේරෙන්නත් පුළුවන්. මේක රාගය, මේක ද්වේෂය, මේක මෝහය මොන මොන හරි විදිහට තමන්ට තේරෙන්නත් පුළුවන්. හැබැයි ඒක ඒ විදිහටම හඳුනා ගැනීම නිසා අපි ඒකෙන් ඈත්වීමක් නැත්නම් ඒකෙන් වෙන්වීමක්, ඒක ග්‍රහණය නොකර සිටීමක්, ඒකට යන්න ඉඩහැරීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න ඒක යනවා. ආයෙත් ඔන්න හිත නිදහස්. එතකොට මේ හිතේ තියෙන නිදහස් ස්වභාවය, හිතේ තියෙන ඉඩකඩ සහිත බව, හිතේ තියෙන සරල සතිමත් බව තමයි ඊළඟට අපිට එකතකින් කියනවා නම් පිහිටක් වෙන්නේ. ඒක ඒක තමයි ඊට පස්සේ විශ්වාස කරන්නේ. ඒක තමයි අපේ හොඳට පදනම වෙන්නේ. ඒ පදනම මත පිහිටාගෙන තමයි ඊට පස්සේ කටයුතු කරන්න තියෙන්නේ. ඒ නිසා ওই தත්ත්වය දැන් ප්‍රගුණ කරන්න, ඒක අදිෂ්ඨාන කළා නවත්තන්න යනවට වඩා එන්න දීලා යන්න දෙන්න. එනවා. හැබැයි අපි හොඳට දැනුවත් වෙනවා. ඒකට අහු වෙන්නේ නැහැ. ඒකට දාසයක් වෙන්නේ නැහැ. වහලෙක් වෙන්නේ නැහැ. ඒකට උදව් කරන්නේ නැහැ. ඒකටම යන්න දෙනවා. ඔච්චරයි. ඉතින් අපි මුකුත් නොකර හිටියා නම් එයා යනවා. අපි මුලා නොවී හිටියා නම් ඒක යනවා. ගියාට පස්සේ තින් ආයෙත් ඒ සරල දැනුවත් භාවය තුළ පිහිටලා ඉන්නවා. ඉතින් ඒ தත්ත්වය දිනු කරන්න. එතන තමයි හොඳ කියන්නේ ගැඹුරට යනකොට අපි කතා කරන විරාගානුපස්සනාවක්, පටිනිසාගානුපස්සනාවක් තියෙන්නේ. ඒ කියන්නේ අපි එන දේවල් දිහා විරාගීව බලන්නේ. ඒක දිහා ඇලීගෙන ගැලීගෙන ආසාවෙන් ආකර්ෂණීය විදිහට බැලීමක් නෑ. බලන්න මේක එන දේ නිකන් කොයිකත් යනව නේද කියන වගේ ආකල්පකින් බලන්න. විරාගීව පටිනිසග්ගානුපස්සී එන එක අතහරීමේ ආකල්පයක්. ග්‍රහණය කරන උපාදාන කරන ආකල්පයක් නෙමෙයි, අතහරින ආකල්පයක් තියෙන්නේ. එතකොට ඔන්න ඒක ගියා. ඇස ආයි හරි මනස ආයිත් නිදහස් සැහැල්ලුයි, ඉඩකඩ සහිතයි, හොඳට පැතිරිච්ච ගතියක් මනසේ තියෙනවා, ආතතියක් නැහැ, බිමට බැහැලා ඉන්නේ, සරලයි. ඔන්න ටික තමන්ට තේරෙන්න ගන්නවා. ඉතින් යන විදිය හොඳයි. මේ ටිකත් පොඩ්ඩක් ඒකට එකතු කරගන්නයි තියෙන්නේ. හොඳයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. A person who developed animitta samadhi even can fall from that level and not fully realized.
Sorry, can you repeat that statement?
A person who developed animitta samadhi even can fall from that level and not fully realized. Mahakottita Thero brought forward a story in a water pond which is covered with high mountains does not make ripples as it is not disturbed with wind. However, it is no guarantee that it will never cause ripples. If animitta is no nimitti, thereby one may not make sankhara and thereby realize nibbana. Kindly explain. Theruvan Saranai Swaminarayan.
Yeah, actually this what we need to discuss today in the Dhamma sermon, because in Sunakkatta Sutta this aspect is really discussed. So Buddha takes very beautiful simile to explain Sunakkatta and the gravity of that state. So one achieves animitta, but it doesn't guarantee, as the question mentioned, and as we discussed on yesterday, it doesn't guarantee that we are completely free from defilements. So we found something, we found refuge, but while being in that refuge, we have further something to do. So that is where sometimes we go wrong. We become overestimated. We become overestimation, or we wrongly misunderstand that we are now through, everything's done, there's nothing much to do. I can relax, I can spend as the way I like. So that is where we go wrong. So that overestimation is the fault. So Buddha very clearly mentioned, using a very interesting simile, just to give a just brief idea. This is what I am going to talk in the evening. So it's very much like healing from a wound. The simile Buddha gives is, suppose someone being hit by an arrow, a poisonous arrow, and then his relatives summon a good surgeon, so he removes the arrow. But there are certain instructions given by the surgeon that now you have to take care. I have removed the arrow, poisons may not be there, but you have to take care. Why? Now suppose there is someone say drank poison due to some reason, or met with an accident. So he went through a operation and the doctors have done their part. Now what after else they have to do? Is everything done? Now can he play as he like? So there is a doctor, all doctor now. What is the instruction? Exactly. Same thing. So the wound is now being dressed by the doctor, but the patient still has a responsibility. So he has to eat only the appropriate food, and he has to apply medicine to the wound. So he had to dress the wound again and again, and he has to take care of the wound. I mean, should not go outside and should not neglect himself, should not open to the dust and all this dirt. So the taking care of the wound is part of the side in the patient. So if we are not doing that part, so again what happened? So even though the poison was removed or the arrow being removed, isn't there a risk? So isn't there a risk? Can we really guarantee that the operation is successful? The doctor says it is, I am done. My part is done. I did it perfectly. Does that really guarantee that patient will fully recover? Still certain responsibilities there are on the patient's side. So that part actually sometimes we neglect. So we don't even notice. So we think, okay, doctor's part is done, I can do whatever I like. So they sometimes neglect their behavior. So that is where we sometimes go wrong. So that is highlighted in the Sunakkatta Sutta as the final simile, as the main simile emphasized in the Sutta. So therefore, even when someone is able to touch animitta or experience animitta signless concentration for a short period, it doesn't guarantee much. So you need to expand it, you need to cultivate it, you need to familiarize with it, so you need to be with it. So you are dwelling in animitta. That is why Buddha mentioned sunyata viharana. So it's a viharana. Viharana means that you are dwelling there. It is not that you temporarily be there and then have a kind of a blissful experience and then come out of that. I mean, it is there. I mean, that part is also there, but that is not the total. That is not the completion. So Buddha talks again and again about the cultivation, dwelling in emptiness. So actually on these Sundays, Sunday morning, I am discussing Mahasunyata Sutta. Actually on tomorrow morning we have that. Very beautiful. Excellent. Actually, how would they explain when someone has gained Animitta or gained Sunyata, emptiness, how he has to use it as a kind of a vehicle, as a kind of a mechanism, as a kind of method, so that he can dwell in it. Yani kata, vattu kata, so exact same thing. So you are being with it, you are, it is very much like your own property, it is very much like your own vehicle. So you are there every time, you are trying to be there at least. While walking, you are trying to be there. While sitting, while you are trying to be there. Standing, while you are trying to be there. While lying down, you are trying to be there. While talking, you are trying to be there. While thinking, you are reflecting, what am I thinking? Lot more to do. So that is something that we need to understand. So even though, I mean, this is also hard work. Achieving Animitta also hard work. Still some more to do. Still lot more to do. So that is where Buddha specially highlight on the sense restraint, guarding the faculties, and not making I, not making myself, not making a huge ego. Because even the spiritual practice, if we are not properly handling, one can develop ego, even in the spiritual practice. So that is what we discussed yesterday, when someone achieve first jhana. So it is something to highlight, it is something to admire, so that he being conceited, okay, I have first jhana, but you don't have. So he can do a kind of a comparison. His own achievement, his own understanding, his own attainment with another person. Now he is comparing and trying to keep himself in a pedestal. He achieves second jhana. So that is also something admirable. Probably he can even compare with the person who is having first jhana. And he may think, okay, second jhana is more superior, so I am superior than the person who has first jhana. So we can attribute our spiritual attainments to a person. I am the one with first jhana, I am the one with second jhana. So likewise we are making a self out of spiritual achievements. So it is very much like Buddha mentioned in Alagaddupama Sutta, catching a poisonous snake by the tail. It will turn aside, turn around and bite. So dealing with the Dhamma in a wrong manner is more dangerous than just being ignorant. So that's a it's also in Mahasunyata Sutta. Buddha mentioned, actually the commentary mentioned, now suppose someone is on a horse and he drops, being fallen from a horse, and someone is on an elephant and he is falling from the elephant. Which one is more dangerous? Elephant, right? Because it is very high. Very high, and even the elephant can crush, and more danger is there. So Buddha mentioned a person who being down, face a kind of a downfall in an other ascetic practice, say that he is going through another method sadhyano. So people have various other rituals, other practices, and he was a religious person, and due to some reason he stops that. But on the other hand, a monk who has gone through some practice, Buddha's teaching, and he did some practice, and ultimately he disrobes. So which one is more dangerous? So more, has more gravity. The second one has more gravity, because he has associated some very higher teachings, and now he has lost that. It has more gravity. Then compared to a typical mundane kind of ritual, there are many ritualistic practices. So he loses, that is something, I mean it's not a big thing in a way, not something substantial. But when someone loses the Buddha's teaching and rejects the Buddha's teaching and completely come to wrong direction even, so that has more gravity. So therefore, we need to recognize Dhamma as the correct teaching, but at the same time, we need to adhere to it, try to make use of it carefully, not to misbehave or not to misunderstand or not to overestimate ourselves. So therefore, these are the things actually we need to discuss carefully, because there are certain pitfalls, misunderstandings, overestimations possible in the spiritual life. So that is why actually we have taken the topic Sunakkatta Sutta, which actually discussed many different aspects of these wrong or understandings or overestimations.
Therawan Sarnai Swamin Mahansa, all things are arised and fall due to cause and effect. Kindly let us know how Anusaya is held and arised. Much merit, Swami Mahansa.
So that we promote again and again. Now assume that there is a, say you are looking at a beautiful sight. It is very beautiful. So you are being attracted to it. So again you are looking at it. Again you are looking at it. You take a picture of it. You make a photo of it. Frame it and keep it in front of you. Next morning also you look at it. Next morning also you look at it. So what are you doing now? You're promoting Anusaya. That's all. So what? That is the way we think, okay, this is my father, this is my mother, this is my girlfriend, this is my boyfriend, this is my child. So we create a photo and we make a photo and we look it again and again and again. So it's each time we look at it, that photo, so we make a self, we make a person, and we add likes and dislikes onto it, and it is being recorded in our mind, isn't it? Now it is internally sort of ingrained or engraved in the mind. So this is how we prepare Anusaya, purposely in a way. So we don't know the gravity of this task, so we think it's a very innocent thing, true, appear quite innocent. But unknowingly, we are planting kind of a trait in the mind. Planting a trait, a habit. We are forming a pattern in the mind, kind of a pattern. So in Vipassana, so these patterns we can slowly recognize. Slowly they become evident. Okay, there is a kind of a pattern in the mind. Why am I behaving like this in front of him? So you can question ourselves. Why am I behaving like this in front of her? Why am I having this kind of liking to this particular type of food, to this particular kind of shape, to this particular kind of color? So we can question ourselves. So we are very much like programmed. Our minds are like pre-programmed. So whenever that particular trigger happens, we get stimulated. Innocent in a way. Helpless. So we become helpless. So certain programs are there, pre-coded in the mind. So the different patterns are triggering due to various reasons. So we get activated. We get activated and then we react. It is not a person doing it. But we have done that for a long, long time. So now they being inculcated, they being strongly engraved in the mind. Same symptoms, same triggers again happens. Now the same code reacts. Same pattern come into action. Again we are enhancing the same pattern. So we been triggered and we promoted that. We again and again doing it. Now the same pattern being further reinforced. Never removed. The same pattern being reinforced. So that is why Buddha mentioned how one can slowly dilute these patterns. Very beautifully mentioned in the Madhupindika Sutta, Buddha mentioned if someone is able to avoid being delighted, avoid being engaged, avoid going inside of a particular thing, then he is not promoting these internal patterns, mental patterns, not promoting these anusaya, not promoting these habits. It is very much like when you see something, you just have to stop seeing. While seeing, that's it, that's it, that's all. While hearing, that's all. Hearing is there, that's it. Smelling, tasting, touching, thoughts. Are we able to just break ourselves, just stop there? No more. So that very non-proliferative attitude itself is breaking this anusaya. Because the proliferation, thinking again and again, delighted with it again. Now see, for example, you get a little thought about someone. And kind of a trigger happens in the mind. It is a kind of beautiful sensation, a little bit of happiness, and you being enjoyed that. Now you want to further know it, right? You need to further recognize it. Now you want to highlight it. Now again you look at it. What is it? Who is that? Now you recognize, oh, this is my daughter, he's my son. Now there's a kind of a, suppose that he's a good person. Oh, what has happened? So now we are adding from this side, adding from that side. Now you think, and ultimately you start thinking. And various different directions now you start thinking. And you now thinking going on without even your support. Previously you had to support, you have to start thinking. But later, once the thinking carries its own momentum, you don't need to participate. The thinking itself carries you. That is where the proliferation happens. Mental proliferation happens. While being in the mental proliferation part, you are a victim. You are simply a slave of the thinking. Now you can't stop in a way. So this is the way we are promoting anusaya. But on the other hand, suppose the same object again coming to the mind in another day, suppose after a lot of practice, and you recognize it as a sanya, recognize it as a simply a thought, just a little thought, little trigger happens in the mind and you notice it, but you are not promoting that thinking, but rather you recognize it as a sanya, perception, a sign, mark, it's gone. Now what happened to the mind? Again blank. So mind is just maintaining its clarity. Now you are not delighted with that little thought or little sign. Rather you are able to maintain the clarity of the mind. You are able to maintain the equanimity of the mind, balance of the mind. You are not being agitated. You are not being excited by whatever the thing came to the mind. So the mind remains fairly peacefully, unagitated, unexcited, more neutral. So, Buddha mentioned, therefore, raga anusaya, patigaha anusaya, all the different types of anusaya, all the list is there, complete list is there, start to fade away. Because we are the ones promoting them, but now we are not promoting them. Due to certain reasons, they come up, we recognize it, we drop it. So this is the way we have to handle.
Karu Swamin Mahansa. අපි අනිමිත්ත සමාධියේ සිටින විට කාමාශ්‍රව භවශ්‍රව දිඨාශ්‍රව එන බව දැනගන්නේ කොහොමද? තවද එම ආශ්‍රව වලින් දැන් අපි මිදෙන්නේ කොහොමද? තෙරුවන් සරණයි සම්.
ඔව්. ඒක තමයි. දැන් ඇත්තටම අපි උදාහරණයක් ගමු කාමාශ්‍රව කියන එක. දැන් ඇත්තටම අපි තුල කාමාශ්‍රවයේ තියෙන තාක් අපේ හිතට එනවා විවිධ සංඥා කාමයන් ඇසුරු කරගත්ත සංඥා. හිතන්න දැන් මම කැමති ලස්සන කාරයකට. ඒතර මේ කාර් එක හා සම්බන්ධ පුංචි පුංචි සංඥාවන් ඒකේ රූප සටහන් ඒකේ තියෙන හැඩතල ඒක ආශ්‍රිත මොනවාමන හරි ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඒකේ අදාළ විස්තර රූප ඉතින් ඔය ටික ඔක්කොම මතක් වෙනවනේ මට නේද? නිකන් බස් එකේ යනකොට මතක් වෙනවා, ඇවිදිනකොට මතක් වෙනවා, කව කෙනෙක් කතා කරද්දී ඕක ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ මගේ හිතේ දැන් නිකන් එක පළපදියම් වෙලා. පොඩ්ඩක් නිකන් ඒ කාර් එක හා සම්බන්ධ දේවල්ම තමයි මගේ ඔළුවට එන්නේ. ඒකම තමයි මම මතක් වෙන්නේ. ඒකම තමයි කියවෙන්නේ. නිකන් ඉන්නකොට ඒකමයි නිකන් කල්පනා වෙන්නේ. සිහිනවන්නේ මම ඒ කාර් එකේ යන හැටි, යත් එක්ක යන හැටි, කාර් එකේ ඉතින් නේද? යත් එක ගිය හැටි, යන හැටි, හරි ගිය හැටි, හරි. ඉතින් මේ කාමයන් ආශ්‍රය. කාමයන් ඇසුරු කරගත්ත දේවල් අපේ ඔළුවේ නිකන් හොල්මන් කරනවා. ඒ කියන්නේ මට එතකොට මේ රූපය ගැන ආසාවක් නැද්ද? නේද? ඒ ආසාව තියෙන නිසා තමයි ඒ ටික එන්නේ. මම ඒකට කැමති. ඒක ආවහම ඉතින් මම ඒකට ලකුණු දෙනවා. මම ඒක තව ටිකක් අර හපහපා ඉන්නවා. ඉතින් ඒක තමයි වැඩෙනවා. කාම ආශ්‍රය වැඩෙනවා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ නිකල නිකල චෙක් කරලා බලන්න කියනවා. මේ මහා සංයත සූත්‍රය එහෙම්මම කියනවා. නැවත නැවත චෙක් කරලා බලන්න. මේ what is that abinnan paccha vekkitabba attin me ekenne me hita deha nawata nawata hari hari balanna me panchakamayan ha sambandha sanya mage oluwe holman karannada thamath nirupane wenawada da hitanna api animitta ekak haduwahama animitta samadiyak poddak hari hitiya nan eke nae ne mewa mokakwat nikamma nikan his gadiyak vitarai ne thiyenne nikan sarala danuwat bawak thiyeno echcharai ne e samadiya thula thiyena wena mokakwat naha දැන් ඔන්න ඒකෙන් මිදුණා. ඔන්න දැන් මං යනවා බස් එකේ. මට අනිමිත්තේ පවත්වන්න බැහැ කියලා කියේ මොකද? දැන් ඉතින් මොනා හරි හිතට එනවනේ. නේද? ඒතකොට ඒ එන්නේ කාමාශ්‍රවේ නිසා. එන්නේ භවආශ්‍රවේ නිසා. එන්නේ අවිජ්ජාශ්‍රවේ නිසා. ඉතින් එතන තමයි ඒකාතකින් අපි අපේ ප්‍රැක්ටිස් එක ඇප්ලයි කරන්න තියෙන. අපේ පුහුණුව යොදන්න තියෙන එතන තමයි. නේද? අනිමිත්තේ හිටිය පමණින් ආශ්‍රව දුරු වෙන්නේ නැහැ. අපි අනිමිත්ත පාවිච්චි කරන්න ඕනේ මේ ආශ්‍රවයන් මතුවෙන වෙලාවෙදී ඒක අයින් කළා දාන්න. දැන් ඔන්න කාමාශ්‍රවයෙන් නිසා හිතේ හොල්මන් කරනෝ යම්කිසි මේ කාර් එක සම්බන්ධ සංඥා ගොඩක් මම ඒක තේරුම් අරගෙන ඒක අයින් කළා දාන්න ඕනේ. මම ඒකට වටිනකමක් දීගෙන ඒක කල්පනා කර කර ඒක ගන්න හැටි තව කෙනෙක් ඒක යන හැටි ඔය වගේ සිහින මවන්න ගියොත් ඉතින් මං අහුවෙන එකයි වෙන්නේ. ඉතින් මට උවමනාවක් තියෙනවා නම් කාමාශ්‍රවය දුරු කරගන්න මම මේ එහෙනම් හිත බේර ගන්න ඕනේ මේ නාශ්‍රවයෙන් නැත්නම් හිත බේර ගන්න ඕනේ මේ එන සංඥා ගොඩෙන්. ඒක වර්ධනය කරනවා වෙනුවට සංඥාව ආව බව තේරුම් අරගෙන මේක ආවේ මේ හිතේ තියෙන කාමාශ්‍රවය නිසා කියලා තේරුම් අරගෙන හිමීට මේ ඒ ආශ්‍රය කියනට වඩා ඒ සංඥාවේ නිමිත්ත හිතින් අයින් කරගන්න වෙනවා. ඉතින් එතකොට එහෙම කර කර යනවා නම් එහෙමනම් අන්න සමහර වෙලට දැනෙන්න පුළුවන් දැන් නම් නිකන් හිත නිකන් සරලව තියෙනවා ආශ්‍රය මිකනේ එහෙම රූප නිරූපණය වීමක් නැහැ හිතේ සංඥා ඇවිල්ලා නිකන් පැටලිලි නැහැ සංඥා ආවත් මම ඒක පැටලෙන්නේ නැහැ එහෙම කියන්න පුළුවන් සංඥා නැවෙත් ඉන්නේ අපි එනවා මේ මම පැටලෙන්නේ නැහැ මම තේරුම් ගන්නවා මේකයිලා මිරිඟුවක් මේකට අහුනොත් කරදරයි එහෙනම් මේ සංඥාවේ පැටලෙන්නේ නැතුව ඉන්න මම උත්සාහන්ත වෙනවා ඒකයි බුදුහාඳුර කියන්නේ සංඥා විරත්තස්ස න සම්ති ගන්තා සංඥාවන් කෙරෙහි අපේ තියෙන විරක්ත භාවයක් නම් අපේ හිතේ තියෙන්නේ ඇලෙන්නේ නැතිව නිකන් ඒ කෙරෙහි විරාගී ස්වභාවයක් මේකට පැටලෙන්නේ නැහැ මේක සුදුසු නැහැ මේක ඔස්සේ යෑම සුදුසු නැහැ මේක ඔස්සේ ගියොත් ආයෙත් මම මේ කාමාශ්‍රවයයි ප්‍රගුණ කරන්නේ වඩන්නේ කියලා අන්නේ බඳු අවබෝධයක් නම් තියෙන්නේ අන්න යාට කෙලස් ගැට ගැහින්නේ නැහැ කියලා බුදුහාඳුර කියනවා තේ මේක ප්‍රායෝගිකව කරන්න ඕනේ. ඉතින් අපිට ඕක වැඳ වැඳ හිටියොත් ඕක වෙයිද? කල්පනා කරලා බලන්න නේද? කොච්චර කියන්නේ මේ පුදුම ප්‍රායෝගික මාර්ගයක් කියන්නේ බුදුහාමුදුරුවෝ. මේවා කළා වුණේ මේක ගොඩ දාන්න. අපිම ගොඩ ගන්න ඕනේ. වඩන්න ඕනේ මාර්ගය නේද? ඒක පාර කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ අපිට දැන් ටිකක් ක්‍රම ටිකක් අහුවෙලා තේනවා. ඒ ක්‍රම ටික දැන් පාවිච්චි කරන්න ඕනේ ක්‍රම සහ විදි පාවිච්චි කළා හිත බේර ගන්න ඕනේ හිතේ මතුවෙන තාක් මේ ආශ්‍රවයන් මතුවෙන අවස්ථාන් වලදී සංඥාවන් නැවත නිරූපණය වෙන්න හදද්දී නැත්නම් නාම රූපයන් මේකේ හිතේ ඇතුලේ හොල්මන් කරද්දී ඒකට අහු නොවි ඉන්න තරම් අපි දක්ෂ වෙන්න ඕනේ එහෙනම් අපි සතෝ යම් වැඩක් තියෙනවා කරන්න අපිට යම් ප්‍රායෝගික ප්‍රතිපදාවක් තියෙනවා වඩන්න එහෙනම් ඒකයි බුදුහාමුදුරු කියන්නේ මහා ශුන්‍යත සූත්‍රයේදී එහෙම නැවත නැවත විමසා බලන්න කියනවා හිත දෙහා මේ රූප හා සම්බන්ධ නැත්නම් ඒක කියන්නේ රූපයන් නිසා මේ හිතේ නිකන් පොඩි තිගැස්මක් ඇති වෙලා තියෙනවද දැන් අපේ හිත නිකන් සරලව තියෙද්දි මොකක්වත් ඕකේ නැහැ නේද නිකන් ඇල්ලතුර වගේනේ එතන දැන් ඇල්වතුරු වලට සීනි ටිකක් දාලා තේ කොළ ටිකක් දාලා එහෙම ගත්තාම පොඩි මොකද්ද එකක් තියෙනවනේ නේද? ඒකේ අමුතු ප්‍රණීත බවක් මතු වුණා නිකන් එකක් මොකද්ද වුණානේ. අන්න ඒ වගේ තමයි අපේ හිතත්. පොඩි සංඥාවක් අරගෙන ඒකට පොඩි කැලි ටිකක් මූට්ටු කරලා ඒක ලස්සන කරලා ඒකට මගේ ප්‍රියමනාප දේවල් ටික දෙකද කරලා ගත්තාම නිකන් පොඩි මොකද්ද එකක් මතු වෙනවා. අන්න ඒක අපිට කියන්නේ excitement එකක්. හිතේ තිබිච්ච හිතට පැන නැගුච්ච නිකන් excitement එකක්. හිතට නිකන් අමුතු ප්‍රමෝදයක් පහළ වෙලා. මක් නිසාද? අර රූපය ඇසුරු කළා. අර රූපය නිකන් එයා ආවර්ජනය කරන්න ගිහිල්ලා ඒ රූපය ඇසුරු කරගෙන සිතුවිලි පහළ කරන්න ගිහිල්ලා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා විමසලා බලන්න ඕන නිතර නිතර මොකක් හරි රූපයක් අල්ලගෙන හිතේ මේ වගේ තියනවද මේ ගොඩනගාගත් අමුතු ආස්වාදයක්. අමුතු කුල්මත් වීමක් සද්දයක් ඇසුරු කරගෙන මෙහෙම තියනවාද? දැන් අපි ඉන්නේ නිකන් ඉන්නලාට පොඩි විසිරිල එකක් එහෙම ගහගහ සින්දුවක් අල්ලගෙන නේද? පොඩණිය හිමීට කීය සින්දුව කියවෙනවනේ නැතත් කවුරු හරි ගායකයෙක් කියලා මටත් කියවෙනවා. ඉතින් දැන් සින්දුවක් අල්ලගෙන පොඩි ජොලියක් ගිහිල්ලා ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ පොඩ්ඩක් බලන්නලු හැරිලා නිතරම මෙහෙම මේ සබ්දයක් ඇසුරු කරමින් හිත නිකන් කුල්මත් වෙලාද දැන්? ඊතර ගඳක් සුවඳක් ඇසුරු කරමින් හිත නිකන් කුල්මත් වෙලාද? රසක් ඇසුරු කරමින් හිත කුල්මත් වෙලාද? ස්පර්ශයක් ඇසුරු කරමින් හිත කුල්මත් වෙලාද? ඊතර මේ පංචකාමයන් ඇසුරු කරමින් අපේ හිත කුල්මත් වෙන තාක් අපි පංචකාම ලෝකේ තමයි ඉන්නේ. අනාගාමි වෙලා නැත. ඒච්චරට මේ කතෙන් බලම හරිම පැහැදිලි. කියන දේ හරි පැහැදිලි. කියන්නේ අපි මේ පංචකාමයන් ඇසුරු කරමින් ඒකෙන් ආස්වාදයක් ලබන තාක් ඒකෙන් ඒවා අභිනන්දනය කරන තාක් ඒවා අපේ හිතේ රඳවා ගනිමින් ඒවා වමාර වමාර ඉන්න තාක් සතුටු වෙන තාක් ඒවෙන් අපි කියන්නේ ඒකෙන් ආස්වාදයක් ලබනවා නේද? පංචකාමයන්ට අපි කැමති. පංචකාමයන් කෙරෙහි අපේ ආසාවක් තියෙනවා, ආශ්‍රවයක් තියෙනවා, කාමාශ්‍රවය තියෙනවා. ඉතින් මේ විදිහට එහෙනම් අපි බලන්න හැබැයි අපිට ඌමනා නම් බුදුහාඳුර බල කරන්නේ නැහැ නේ මේවා අයින් කරන්න කියලා. ඌමනා නම් ඉතින් කරන්න පුළුවන්. ඌමනා නම් ඉතින් මේ ටික අයින් කරගන්න කියනවා මේක රස විඳින්න යන්න එපා, අභිනන්දනය කරන්න යන්න එපා, මේක නැවත නැවත කියා පාන්න යන්න එපා, ඔක අස්තට රිංග ගන්න යන්න එපා. නාබිනන්දති නාබිවදති නාජ්ජෝසය තිටති. නාබිනන්දති. ඕකත් එක්ක සතුටු වෙන්න යන්න එපා. නාබිවදති ඔක කියා පාන්න යන්න එපා, ඔක නැවත නැවත හිතින් කියවන්න යන්න එපා. තව කෙනෙකුට කියන්න යන්න එපා. නාජ්ජෝසය තිටති. ඔක අස්තට රිංග ගන්න යන්න එපා. අතල්ල දාන්න. පුළුවන්ද කරන්න? කවුද කරන්නේ එතකොටද? බුදුහාමුදුරන්ට පුළුවන්ද ඇවිල්ලා අපි වෙනුවෙන් කරන්න? කාටවත් කරන්න බෑ. අපිට උමනා නම් දැන් අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට මාර්ගය පෙන්නලා තියෙනවනේ දැන්. ඒ කියන්නේ දැන් අපි හිතමු කවුරු හරි අනිමිත්ත සංඥාවක් වඩනවා. නිමිති මොකක්වත් හිතේ නැහැ. බොහොම මධ්‍යස්තව උපේක්ෂා සහගතව නිමිති වලින් තොරව ආශ්‍රවයන්ගේ ආශ්‍රවයන්ගෙන් ආපු ඔයගේ උසු ගැන්වීමකින් තොරව తాවකාලිකව ඉන්න පුළුවන් ගතිය අත්දැකලා තියෙන්න පුළුවන් මෙතන ඉන්න කීප දෙනෙක්ම නේද? එහෙම දෙයක් අත්දකින්නවානේ. ඒතර ඇයි එතකොට ඕක දිගට පවත්වන්න බැරි? මොකද හිතෙන්නේ? ඉල්ලිකා කියන්න බලන්න. මොකද අපි තාම එකෙන් ආස්වාදයක් ලබනවා නේද? يعني මොකක් හරි අපි හිතමු දරුවෙක් එක්ක මතක් වුණාම කවුරු කවුරු අපි කැමති අය මතක් වුණාම අපි අකමැති එක නිකන් අත්හැරලා දාන්න. මේක හුදු සංඥාවක් කියලා අත්හැරලා දාන්න තාම හිතේ අකමැත්තක් තියෙනවා නේද? තව පොඩ්ඩක් ගානක් නැහැ මේකත් එක්ක ඉඳලා කියලා නේද? පොඩ්ඩක් ඉතින් මේකත් එක්ක තව ටිකක් ඉන්නවා ඉතින්. මේ මමත් ඕක් කරනවා. මම දන්නව හොඳටම ඉතින්. ඔක්කොම එකම බෝට්ටු ඉන්නේ. මේ දන්නව පාර වේගය කරන්න ඕනේ කියලා. හැබැයි තාම කරගන්න බෑ. ඉතින් මේ තාම ආශ්‍රව තියෙනවා. ඒක අපි බොහොම නිහතමානීව පිළිගන්න ඕනේ දැන්. පාර පේනවා නිකන් පොඩ්ඩක් තියෙනවා දැන්. මෙහෙම තමයි කරන්න ඕනේ කියලා. තාම හැබැයි කරගන්න බෑ. මොකද හරි ආසයි තාම. නිකන් අර නිකන් ඉඳලාට බුලත් පිටක් හපහපා ඉන්නා වගේ මොකක් හරි එකක් අරගෙන නිකන් හිතේ දාගෙන ඉන්න. නැත්නම් ඒ ආපේක අරගෙන ඉක්මන් ටයිම් කරන්න නැතුව පොඩ්ඩක් ඒක රස විඳින්න. තියත් අර අපේ ඇතුලේ තියෙන නිකන් කෑදරකමක් ආසාවක්. තේ උදාහරණ පාර පෙන්ලා තියෙදි තාම හික්මෙන්න තාම මදි. හික්මිලා මදි නේද? තව හික්මෙන්න අවශ්‍යයි. ඉතින් අපේම දුර්වලතා අපේම දුර්වලකම් ටික නැත්නම් අපේම මෝඩකම් ටික තේරුම් ගනිමින් ඉතින් අපිට ඉස්සරහට යා යුතු නම් ඔය දේ කළ යුතුයි. ඒක තමයි අතරම මේ අපි තේරුම් ගන්න තියෙන්නේ. කියන්නේ දැන් පාරක් ටික ටික පේනවා විපස්සනාව පොඩ පොඩ තේරෙනවා. හැබැයි ඒකකින් තව යා යුතු ගමනක් තියෙනවා. ඉතින් අපි ඒ වෙනුවට හිතන්න දැන් ඕක තේරුම් ගත්තා. හැබැයි දැන් ඒ වුණාට අනිත් පැත්ත ගහන්න ගත්තොත් එනවා සංඥා ටිකක් ආයෙ නිකන් දැන් මෙයා නිකන් ලොකුවට හිතාගෙන ගානක් නැහැ. ඔන්න මම මේක පොඩ්ඩක් රස විඳින්න ඉන්නවා. එතකොට ඒක තමයි අර අපි ඊයේ කතා කරපු තැන වෙන්නේ. එයා දැන් හිතාගෙන ඉන්නවා අනිමිත්තේ තමයි ඉන්නේ. හැබැයි දැන් ඉතින් මං වැඩ කාර්යය ඉතින් දැන් මට බය වෙන දෙයක් නැහැ. කියලා ඉතින් එන දේවල් ටිකක් රස විඳින්න ඉන්නවා. දැන් ටිකක් සංඥා එන එක බහුල වෙනවා. කලින්ට වඩා ටිකක් එනවා. නැන්ෝන ආයි අනිත් දවසෙත් තව ටිකක් ගන්නවා. ආයෙත් ඒක වර්ධනවා. එතකොට ආයි අර අනිමිත්ත දුර්වල වෙන්න ගන්නවා නේද? ආයෙත් හිත නිමිති ගන්න පටන් ගන්නවා. මොකද මේවා අත නිකන් අර තුවාලේ දැන් පැහවන්න ගන්නවා. දැන් තුවාලේට බෙහෙත් දැම්මා. දොස්තරව හම්බුණා. දොස්තර ශල්‍ය කර්මේ කළා. හැබැයි අපි තුවාලේ රැක බලා ගන්නෑ. තුවාලේට බෙහෙත් දාන්නෑ. තුවාලේ ඔහේ නිරාවරණය කරගෙන ඉන්නවා. තුවාලේ පැසවන්න ඉඩ දෙනවා. අපි අපත්‍ය ආහාර ගන්නවා. අපේ වැරද්ද. හොඳයි. නැහැ ඔය ප්‍රශ්නෙම වැරදි කියලා තමයි කියන්න තියෙන්නේ. ජේතන තමයි කියන්නේ බුදුහාඳුරෝ අයින් කරපු ප්‍රශ්න අව්‍යාකත ප්‍රශ්න විදිහට එන්නේ ඔතන. ඒ කියන්නේ අපි ඔතන ඔය අහන ප්‍රශ්නේ තියෙන්නේ දෘෂ්ටියක්. අපි හිතාගෙන ඉන්නවා කෙනෙක් ඉන්නවා කියලා. දැන් ඊට පස්සේ අහනවා කෙනෙක් නැද්ද කියලා. කෙනෙක් නැත්තම් එතකොට අරකෙම අනිත් පැත්ත තියෙන්නේ. එතකොට අපිට ඔතන විශ්ල ගන්න තියෙන්නේ දැන් ඔතන දෘෂ්ටියක් වශයෙන් තියෙන්නේ අපි ඉන්නවා කියලා ගැනීම තුළ දෘෂ්ටියක් තියෙනවා නැත්නම් කෙනෙක් නැහැ කියලා ගැනීම තුළත් ආත්ම දෘෂ්ටියක් තියෙනවා. කොහොමද ඉතින් උත්තරයක් දෙන්නේ? දැන් බෙල්ල ගන්නලා යන ප්‍රශ්න අහන්නේ. ඒ කියන්නේ ඕක අනේ මන්ද හරි අමාරුයි උත්තරයක් විදිහට කියන්න. ඒ කියන්නේ දැන් අපි අර කෙනෙක් ඉන්නවා කියලා සැලකීම එතන තමයි ඉතින් පටන් ගන්න වෙන්නේ. අපි හිතාගෙන ඉන්නවානේ අපි කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියලා අපි හිතාගෙන ඉන්නවා. හැබැයි ඉතින් අපි එක පාට ඕක නැහැ කියන්නේ යන්නේ නැතුව අපි වඩා පරීක්ෂා කරලා බලනවා. අපි හොඳට විමසලා බලනවා. ඒක තමයි විපස්සනාවක් කියලා කියන්නේ. අපි නැවත නැවත මේක හාර උස්සලා බලනවා. මේ මොකද්ද ඇත්ත වශයෙන් දැනෙන්නේ? ඇත්ත යථා ස්වභාවය මේක මොකද්ද? අපි කෙනෙක් පුජ්‍යලෙක් ඉන්නවාද කියන එකට මේ උත්තරයක් දෙන එක පොඩ්ඩක් පැත්තකින් තියලා ඒකට පස්සේ මම මේ උත්තරයක් දෙන්නම්. හැබැයි මම මේක නිකන් විමසලා බලනවා. මොකද්ද මේ කය කියන්නේ? කොහොමද මේ කය ක්‍රියාත්මක වෙන්නේ? කය දිගට පවතිනවද? කය කියන්නේ තනි ඒකකයක්ද? මම මේ වෙන පරිශ්‍රණයක් වෙන පැත්තකින් පටන් ගන්නවා. අරකට මට තාම උත්තරයක් දෙන්න බැහැ. මම වෙන පැත්තකින් පරිශ්‍රණයක් ක්‍රියාත්මක කරනවා. එතකොට සමානට තේරෙනවා මේක හරිය මොහොතක් පාසා වෙනස් වෙනවානේ. මෙතන තනි ඒකකයක් නැහැනේ. මේ මම කියලා හිතා හිටියට මේ කයට මේ කෑලි වැඩක් නේ තියෙන්නේ. එක කෑල්ලකුත් කියලා කියන්න බෑ. මේකේ පුදුමාකාර ක්‍රියාශක්තියක් නේ මේකේ තියෙන්නේ. එතකොට මේ ක්‍රියාශක්තියක් තුළ කොහෙද කෙනක් ඉන්නේ? කොහෙද පුජ්‍යලයක් ඉන්නේ? දැන් අර ප්‍රශ්නේ කෙසේ වෙතත් දැන් ඇතුලෙන් නිකන් මේ අපි කරගෙන යන ප්‍රතිපදාවේදී අපේ ඇතුළතින්ම අපිට ප්‍රශ්න නගනවා අපෙන්ම. කොහෙද දැන් මේ මම ඉන්නේ? කොහෙද දැන් මේ පුජ්‍යලයා ඉන්නේ? කොහෙද මේ සත්වයා ඉන්නේ? දැන් ඒතර ඔය ප්‍රශ්නෙට කොහොමද අපි උත්තර දෙන්නේ? නේද? එතකොට අපි තුල වෙන අවබෝධයක් වැඩෙන්න ගන්නවා වෙන පැත්තකින්. මෙතන තියෙන හේතුඵල දහමක්. මෙතන මේ සත්ව පුජ්‍යල කතාවක් නෑ. මෙතන තියෙන හුදු හේතුඵල දහමක්. මේ හේතු ටික තියෙනකොට මෙන්න මෙහෙම ඵල ටිකක් සකස් වෙනවා. එතකොට මගේ හිතේ යම්සේ අවිද්‍යාවක් තියෙනවා නම් මෝඩකමක් තියෙනවා නම් මම ඒක එහෙට මෙහෙට ගලපලා එහෙට මෙහෙට සකස් කරලා ඔන්න කෙනෙක් හදා ගන්නවා. ඇත්ත වශයෙන් කෙනෙක් ඉන්නව නෙමෙයි. මගේ තියෙන අවිද්‍යාව නිසා අවිද්‍යාව පාදක කරගෙන කෙනෙක් හදනවා. ඒකයි වෙන්නේ කියලා ඔන්න නිකන් වෙන පැත්තකින් අපිට අවබෝධයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඔය අවබෝධය එන්න එන්න එතකොට මේ කය සම්පූර්ණයෙන්ම එක තනි ඒකකයක් නෙමෙයි. මේක හුදු ධාතු ක්‍රියාකාරීත්වයක්, ස්කන්ධ රාශියක එකතුවක්, හේතුඵල දහමක් කියලා වෙන පැත්තකින් අවබෝධයක් වැඩෙන්න වැඩෙන්න අර කෙනෙක් ඉන්නවද මෙතන, කෙනෙක් නැද්ද, මැරුණහම කෙනෙක් ඉන්නවද නැත්නම් මැරෙන්නේ කවුද? ඉපදුනේ කවුද? ඔය ප්‍රශ්න ඔක්කොම නිකන් වැඩක් නැති දේවල් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි කෙනෙක් ඉන්නවා කෙනෙක් නැහැ මම ඉන්නවා මම නැහැ ඔය මොන පැත්තට අරගෙන අපි කල්පනා කරන්න ගත්තත් අපි පැටලෙන එකයි වෙන්නේ. ඒක බුදුරජාන් වහන්සේ මහා මොකද්ද මේ සබ්බාසව සූත්‍රයේදී එහෙම විස්තර කරනවා. කියන්නේ මම මූලික කරගත්ත කෙනෙක් මූලික කරගත්ත පුද්ගල භාවයක් මූලික කරගත්ත ඒ බඳු කල්පනා කියලා කියන්නේම දෘෂ්ටිකාන්තාරයක්. දෘෂ්ටි වල පැටලවිල්ලක්. ඒ නිසා අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි ඉස්සෙල්ලා මේක විමසා බැලීමක් කරන්න යතරම. හොඳ නිකන් ආර්ය පරිශ්‍රණයක් මෙතන යන්නේ. ඒ ආර්ය පරිශ්‍රණය කර කර යනකොට අර තිබිච්ච සැක සංකා තිබිච්ච විවිධ නාන ප්‍රකාර ප්‍රශ්න කෙනෙක් පුජ්‍යලයක් මූලික කරගත්ත ඒ වගේ ගැට ගැසීම් ඔක්කොම නිකන් ලිහෙන්න ගන්නවා. ඊට පස්සේ ආයෙ පොඩි ප්‍රශ්නෙවත් අහන්නේ නැහැ. ඒකට බය වෙන්නේ නැහැ හැබැයි. ඉතින් ඕක මාර ලස්සනට කියනවා බුදුහාමුදුරුව මේ කියන්නේ ඔය අව්‍යාකට ප්‍රශ්න කියලා 10ක් කතා කරනවා. ඒකෙන් හතරක් තමයි ඔය ප්‍රධාන වශයෙන් එන්නේ මෙතන මම ඉන්නවද මම නැද්ද? මම ඉන්නවත් නෙමෙයි මම නැත්තේත් නෙමෙයිද? මම ඉන්නවා සහ මම නැහැ කියන දෙකමද? හතර පැත්තට අහනවා. ඔක්කොම වැඩක් නැහැ. ඉතින් එතනම තියෙන ආත්ම දෘෂ්ටිය. අතර ඔන්න ඔය ඒ ප්‍රශ්න ගැන යාගේ කිසි මේ බයක් සකක් ඇති වෙන්නේ නැහැ කවුරුවත් ඔය ඇහුවයි කියලා. තමට තේරෙනවා මේ තාම ආත්ම දෘෂ්ටියක ඉන්නේ. තාම මේ කෙනෙක් පුජ්‍යලෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නේ. දැන් ඒක තමන්ට අදාළ නැති වෙනවා. මොකද තමන් තේරුම් ගන්න දෙනවා මෙතන එහෙම දෙයක් නැහැ. මෙතන නිකන් ඔය හේතුඵල ධම ක්‍රියාත්මක වෙන්නේ. මේ හේතු ටික සකස් වුණා නම් මෙන්න මෙහෙම ඵලයක් මතුවෙනවා. එච්චරයි. කියලා අර වෙනම පැත්තකින් තමයි ඔය ප්‍රශ්න වලට උත්තර ටික ලැබෙන්නේ. ඒ නිසා අපි ඔය ප්‍රශ්න ටික නිකම්ම ගෙඩිය පිටින් අරගෙන උත්තර දෙන්න ගිහිල්ලා තේරුමක් නැහැ. එතන වෙන්නේ අපි අහුවෙන එක. කෙනෙක් ඉන්නවා කිව්වත් අහුවෙනවා, කෙනෙක් නැහැ කිව්වත් අපි අහුවෙනවා. එතන නෙමෙයි අපේ නිවැරදි පිළිතුර වෙන්නේ. අපි වෙනුවට වෙනම පැත්තකින් ආර්ය පරිශ්‍රණයක් පටන් ගන්නවා. ඒතර ඒ ආර්ය පරිශ්‍රණයෙන් තමයි අපිට මේවා තියෙන දෘෂ්ටි ග්‍රාහක ගතිය නැත්නම් දෘෂ්ටිවල ඇලිච්ච ගතිය දෘෂ්ටිවල හිර වෙච්ච ගතිය අපිට තේරෙන්න ගන්නෙ. ප්‍රශ්නේම වැරදි කියන එක තේරෙන්න ගන්නෙ අන්න එතකොට. ඒකයි බුදුරජාණන් වහන්සේ ඔය ප්‍රශ්නේම අයින් කළා දාන්නේ. ප්‍රශ්නේම තේරුමක් නැති ප්‍රශ්න කියලා. හරි. එච්චරයි ප්‍රශ්න. හරි. ප්‍රශ්න ඉවරයි. හොඳ ප්‍රශ්න හැබැයි. අද කොහොම හරි මාව වට ගන්න නෑ ගලුවේ ඈ. ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ දැන් අවිද්‍යාව අපි ගාව තියෙන තාක් අපි ඒකෙන් සංස්කරණ කරනවා. එහෙට මෙහෙට ගානවා, එහෙට මෙහෙට ගල්ප ගන්නවා, එමේෙන් කැලි මූට්ටු කර ගන්නවා. ඉතින් එතකොට ඔන්න විඥාන සකස් වෙනවා. ඒතර විඥානෙත් නිකන් ඉන්න බෑ. යා නාම රූප සකස් කර ගන්න. මේ දෙන්නා එකට නිකන් බැඳිලා තියෙන්නේ. ඒතර නාම රූප විඥානයක පැටලිලා නිතරම තියෙන්නේ. තර ඒ දෙකේ සකස් වීම වෙන්න නම් සංස්කරණ සිද්ධ වෙන්න ඕනේ. සංස්කරණ වෙන්න නම් අවිද්‍යාව තියෙන්න ඕනේ. දැන් එතකොට අපි එහෙනම් විපස්සනාවක් වඩාගෙන යද්දී දහමේ ගැඹුරට යද්දී අවිද්‍යාව එහෙනම් හරිනම් පොඩ පොඩ අඩු වෙන්න ඕනේ නේද? එහෙනම් හිතේ කෙරෙන සකස් කිරිනුත් අඩු වෙන්න ඕනේ. දැන් අපි තාමත් ඉස්සර වගේම සකස් කර කර කල්පනා කර කර ප්‍රපංච කර කර සිහිනමමවා ඉන්නවනේ. ඒ කියන්නේ තාම වැඩිලා නැහැ. භාවනාවක් වෙලා නැහැ. එච්චරයි. අපිට භවණක් වැඩනවා කියලා තේරෙන්න ඕනේ. එහෙනම් හිතේ නිකන් අර පැහැදිලි ගතියක්, හිතේ තියෙන කියවිල්ල අඩුවීමක්, හිත සංසුන් වීමක්, සහනශීලී වීමක්, දැක්කයින් පස්සේ එතනින් නතර වීමක්, ඇහුණාන් පස්සේ එතනින් නතර වීමක්, දැනුණායින් පස්සේ එතනින් නතර වීමක්, අපිට එහෙම හැකියාවක් අපි තුල වැඩෙන්න ඕනේ. දිත්තේ දිට්ඨ මත්තම් භවිස්සති. ඒ කියන්නේ බුදුහාඳුරෝ කියන්නේ නේද? දිත්තේ දිට්ඨ මත්තම් භවිස්සති, සුතේ සුත මත්තම් භවිස්සති, මුතේ මුතමත්නම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් භවිස්සති. දැක්කා දැක්ක පමණින් ඉන්න. ඕකත් එක නටන්න යන්න එපා. ඇහුණා ඇහුණ මතින් නතර වෙන්න. ඕකත් එක නටන්න යන්න එපා. දැනුණා දැනීම පමණින් නතර වෙන්න. හිතුණා එච්චරයි. එතනින් නතර වෙන්න. ඕක අයින් කළා දාන්න. දැන් ආයෙත් හිතට පොඩ්ඩක් සහනශීලීව තියාගන්න. හිතට වද දෙන්න යන්න එපා. හිතේ ඇතුළේ කියවන්න යන්න එපා. හිත පොඩ්ඩක් සංසුන්ව තියාගන්න. එහෙනම් මේ අන්තිමට එන්නේ කාතකින් බැලුවාම නිකන් inner silence. ඇතුළත සංසිඳීමක්, ඇතුළත නිශ්ශබ්ද භාවයක්, ඇතුළත සාමයක්. හොඳ යහපත් මනසක්, නිරෝගී මනසක්. මොකද අනිත් පැත්ත තියෙන රෝගී මනසක්. බුදුහාඳුරු කියනවානේ. පපංචිතං භික්කවේ රෝගෝ, පපංචිතං ගාණ්ඩෝ, පපංචිතං සල්ලෝ. මහණෙනි මේ ප්‍රපංචකරණය කියන්නේ ලෙඩක්, රෝගයක් ගඩුවක් ගෙඩියක් සල්ලම් කියන්නේ මේ උලක් මට වඩා සැරට කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ එන්න මටත් බයෙන් දැන ඇත්තටම එකතකින් බැලුවාම මේ අපිට ලැබිලා තියෙන නම් පුදුමාකාර අවස්ථාවක් කියන්නේ මේ බුදු දහම තුලින් කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන දහම ප්‍රායෝගිකව අපි තුල වඩන්න තමයි ඒකේ වටිනකම තේරෙන්න ගන්න. ප්‍රායෝගික ප්‍රතිපදාවක වටිනකම ශාස්ත්‍රුන් වහන්සේ වශයෙන් උන්වහන්සේ තුල තියෙන වටිනකම උන්වහන්සේ කොතන ඉඳලාද මේ බඳු දහමක් දේශනා කළේ කියන එක තේරෙන්න ගන්න ඒක තුල ප්‍රායෝගිකව හැසිරෙන්න. අපි නිකන් බාහිරින් ඉඳන් ඕක දිහා බැලුවට තේරෙන්නේ නැහැ. අපි ඒක පොඩ පොඩ නිකන් ප්‍රායෝගික වඩන්න ගත්තට පස්සේ තමයි තේරෙන්නේ යකෝ මේක කොච්චර අමාරුද ඒක අතකින් බැලුවම කරන්න නේද මේ ඔය වඩන්න ඕනේ මේවා කරන්න ඕනේ මේවා නිකන් ඉබේ වෙන්නේ නැහැනේ නිකන් හිටියා කියලා අත් දෙක බැඳගෙන හිටියා කියලා ඔක වෙන්නේ නැහැනේ ඉතින් අපි ඒක කරන්න ඕනේ ඒතර කරද්ද තමයි තේරෙන්නේ මේ මේවා කළා නෙමෙයි මුන්නහන්සේ මේවා කියන්නේ බුදුරජාණන් වහන්සේ එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ නිකන් ඉඳලා නෙමෙයිනේ රහතන් වහන්සේලා එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මේ නිකන් ඉඳලා නෙමෙයිනේ අනේ එතකොට තමයි උන්වහන්සේලාගේ තියෙන වටිනකම ඒ ආර්ය මහා සංඝරත්නයේ තියෙන වටිනකම කොයිතරම්නම් ප්‍රායෝගික මාර්ගයක ඒ පිරිස හැසිරලාද කියන එක ගැන අපිට තේරෙන්න ගන්න මේක මේකේ තියෙන අමාරුව තේරෙනකොට එක අතකින් මම මෙච්චරක් දැන් කරනවා මෙච්චරක් උත්සාහවන්තනවා තාමත් මේ හිතේ සංඥා මතුවෙනවා තාමත් මම මේකට කැමතියි මම මේක තාම හපහපා ඉන්නවා අයින් කරන්න නැතුව කොච්චර තාම කාමාශ්‍රවයන් මගේ හිත ඇසුරු කරනවාද එහෙනම් යම් අවස්ථාවක යම් කෙනෙක් නිවරදි වශයෙන් කාමාශ්‍රවයෙන් තොර වුණා නම් කොයිතරම් ෆයිට් එකක් දීලා තියෙනවද ඒක අතකින් කියනවාද නේද කොච්චර සටනක් කරලා තියෙනවද මේ කාමාශ්‍රයයන් එක එන එක දැක දැක යහුසුළු ඒක අයින් කර කර අයින් කර කර අයින් කර කර ඉබේ වෙලා නෙමෙයිනේ එතන තමයි පුදුමාකාර ප්‍රායෝගික ප්‍රතිපදාවක් තියෙන්නේ ඉතින් එතනයි ඇත්තම ඒ සංඝ ගුණ මතුවෙන්නේ ඉතින් හිතන්න කවුරු හරි මේක يعني සංඝ කියන එකේ මෙතන අදහස් වෙන්නේ නැහැ ගිහි පැවිදි කියලා. ඉතින් ඕන තරම් ගිහි ශ්‍රාවකයෝ අනාගාමී තත්ත්වයටපත් වෙලා තියෙනවානේ. ඉතින් ඕනම කෙනෙක් ඉතින් මේ ප්‍රතිපදා වඩලා තියෙන්න ඕනේනේ. තමන්ගේ හිතේ මතුවෙන තාක් මේ සංඥාවලට අහු නොවි. එතන එතන දැක දැක හිමීට අයින් කර කර එකක් එකක් ගානේ අයින් කර කර මේ කරන්න ඕනේනේ. හිතන්න බලන්න. කොච්චර වැඩක් කළාද කියලා නේද? ඉතින් එතකොට තමයි අන්න මතුවෙන්නේ මේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ මේ යම් හෝ ගිහි පැවිදි කෙනෙක් මේ දේ කරනවා නම් කොයිතරම්නම් ප්‍රතිපදාවක්ද මේ වඩන්නේ කොයිතරම් උත්තර ප්‍රතිපදාවක්ද වඩන්නේ මේ අනිත් මිනිස්සු ඕවාම අල්ලගෙන ඕවාම ගෙඩි ගැලී ඕවාම ඇත්ත කරගෙන ඕවටම සටන් කර කර ඕවටම කේලම් කී කිය ඕවෑම ගැලි ගැලී ඉඳද්දි මේ වෙන මිනිස්සෙක් එක අයින් කර කර ඉන්නවා හිතලා බලන්නනේ කොයිතරම්නම් වෙනසක් තියෙනවද දැනෙනවද කාමයන්ගේම ගැලෙන කාමයන්ටම මේ දාසකම් කරන ලෝකේ තවත් කෙනෙක් ඒකේ තියෙන නිෂ්පලත්වයේ තේරුම් අරගෙන ඒක අයින් කර කර ඉන්නෝ එහෙම ප්‍රතිපදාවක් වඩනෝ ඒකයි බුදුහාඳුරු කියන්නේ අන්න මේ මොකද්ද පුණ්‍යක්ෂේත්‍රයක් පින්කෙතක් කියලා කියන්නේ ඒකයි ඒ නිසා මෙතන ගිහි පැවිදි වේදයන් නෙමෙයි තියෙන්නේ කවුරුන් හෝ මේ ප්‍රතිපදාව වඩනවා නම් යම් හෝ ශ්‍රාවකයෙක්ගේ බුදුහාඳුරුව පෙන්නපු ප්‍රායෝගික ප්‍රතිපදාව වඩනවා නම් තමන් තුළ එතන තියෙන්නේ පුදුම ක්ෂේත්‍රයක් පින්කෙතක්. තව කෙනෙක් යමක් ගිහිල්ලා පූජා කරා නම් එතන ආනිසංස තියෙනවා. ඉතින් මේ පැත්තකින් හිතන්න පුළුවන්. ඒතර මාරම ප්‍රතිපදාවක් එතන මතුවෙනවා. ඒ ඕනම කෙනෙක්ගේ බඳු ප්‍රතිපදාවක් වඩනවා නම් එහෙනම් එහාට එහාට කාමයන්ගෙන් ඈත්වීමක් තමයි එහෙනම් සිද්ධ වෙන්න තියෙන්නේ. හොඳයි. හිතන් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් ඉතින් අපිට අවසන් කරන්න පුළුවන්. නැවතත් 4ට අපි ධර්මදේශනාව පටන් ගන්නවා. මොකද්ද? ආ. 4ටද තියෙන්නේ? නෑ 5ටද තියෙන්නේ? ඊයෙ නම් හැබැයි 5ට විතර තමයි උනේ. ඔව්. ආ කමන්නේ මට නම් පුළුවන්. හරි. එන අපි තුනහමාරට මේ ධර්ම දේශනාව පටන් ගමු. හරි. හතරහමාරට ගියා නේද? හරි අපි තුනහමාරට පටන් ගමු බලමු අද කොහොම වෙයිද දන්නේ නැහැ. සබ්බේ සංඛාරා අනිච්චා. ඒ මේවා තියෙන්න ඕනේ පොඩ්ඩක්. එතකොට තමයි නිකන් නැත්ත ඔක්කොම නිකන් ස්මූත්ලි වෙනකොට කිසි ගාණක් නැහැනේ. කට්ටක් කාලා පොඩ්ඩක් නිකන් දාඩිය ටිකක් දාලා මේ හරහා යන්න ඕනේ. එතකොට තමයි නිකන් තමන්ගේ තියෙන කෙලස් ටික ඇවිස්සීලා කේන්ති යන ටික දැකලා තාමත් මේක මලවාදී මෙච්චර දුර ඇවිල්ලා තාමත් මේක කපනවා. මෙච්චරම මං ඔක්කොම ටික වැඩ ටික නවත්තලා ආවා. මේ ඇවිල්ලත් මේ මලවාදී හරි ගියේ නැහනේ. කියලා ඉතින් ආ බයිනවා ඉතින්. ඉතින් වත්න කෙලස් ටික ඇවිස්සෙනවා. නේද? මේ හරහාම යන්න ඕනේ. හොඳයි හොඳයි. සිය දරාටම දරු අනුසන්නයි. පව කට්ටය සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ තියෙන්නේ. දරු අනුසන්නයි.